මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආජීවශ්‍රමක ශීලයේ සමාදන් වෙනු නමස්කාරිකය. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණ ගමනං සම්පූර්ණං. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අභින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඉසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ ධම්මං. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මසවන කාලෝ අනං භදන්තා. ධම්මසවන කාලෝ අනං භදන්තා. ධම්මසවන කාලෝ අනං භදන්තා. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස. අතීතං නාං වාගමිය්‍ය නප්පටිකංඛේ අනාගතං. යදතීතං පහීනං තං අප්පත්තං ච අනාගතං. පච්චුප්පන්නං ච යෝ ධම්මං තත්ථ තත්ථ විපස්සති. අසංහීරං අසංකුප්පං තං විද්වා මනුරූපේ. අජ්ජේව කිංචං ආතම්පං කෝජඤ්ඤා මරණං සුවේ. නහිනෝ සංගරං තේන මාසේනේන මච්චුනා. ඒවං විහාරින් ආතාපින් අහෝරන්තං අතන්දිතං තං වේ භද්දේ කරන්තෝති සන්තෝ ආචිංඛතේ මුනි. සදහවත් පින්නතුනි, මේ මොහොතේ ඇති වැදගත්කම තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකයාට පැහැදිලි කර දුන්නා. ලෝකයා වැඩි වශයෙන්ම ජීවත් වන්නේ මල අතීතයක, එහෙම නැත්නම් නූපන් අනාගතයක. වර්තමාන මොහොත නොදැනීම ගිලිහිලා යනවා. ඒ වර්තමාන මොහොතේ වැදගත්කම ප්‍රකාශ කෙරෙන ගාථා හතරක් තමයි අද අපි මාතෘකා හැටියට ඉදිරිපත් කරගත්තේ. මේ ගාථා හතර දකින්න ලැබෙන්නේ මජ්ක්‍ධිම නිකායේ භද්දේක රත්ත සූත්‍රයේ. භද්දේක රත්ත නමින් සඳහන් වෙන සූත්‍ර හතරක්ම එක පෙළට මජ්ක්‍ධිම නිකායේ දකින්න ලැබෙනවා. භද්දේක රත්ත සූත්‍රය, ආනන්ද භද්දේක රත්ත සූත්‍රය, මහා කච්චාණ භද්දේක රත්ත සූත්‍රය, ලෝමසකංගිය භද්දේක රත්ත සූත්‍රය කියලා. ඒ සූත්‍ර හතරෙම තේමාව හැටියට, එහෙම නැත්නම් මාතෘකාව හැටියට මෙන්න මේ කියාපු ගාථා හතර දකින්න ලැබෙනවා. එයින් හිතා ගන්න පුළුවන් මේ ගාථා කොයිතරම් වැදගත්ද, අර්ථවත්ද කියලා. ඒ වගේම මේ සූත්‍ර හතරෙම මේ ගාථා පිළිබඳ අර්ථ විවරණ දකින්න ලැබෙනවා. අත්‍යවශ්‍යයෙන් මේ අර්ථ විවරණ හැම එකක්ම විදර්ශනා භාවනාවට අදාළ දේවල්. ඒකයි අපි මේ විශේෂයෙන්ම මේ සූත්‍ර දේශනා මතු කරලා ගත්තේ. ඉතින් මේ භද්දේක රත්ත සූත්‍රයේ නිදාන කතාව හැටියට තියෙන්නේ බොහොම කෙටියෙන් මේ විදිහටයි. ඒ බුදුරජාන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාම වැඩ වාසය කරන අවස්ථාවක කෙලින්ම සංඝයා වහන්සේලා අමතලා මෙන්න මෙහෙම ප්‍රකාශ කළා. මහණෙනි, මම නුඹලාට භද්දේක රත්තයාගේ උද්දේශයත් විභංගයත් දේශනා කරනවා. අහුන්කන් දෙන්න, සවන් දෙන්න. උද්දේශ සහ විභංග කියන වචන දෙක මේ පින්නතුන් දන්නේ නැතුව ඇති. බුදුරජාන් වහන්සේගේ දේශනා ශෛලියේ විශේෂ ලක්ෂණයක්. ඇතැම් අවස්ථාවල බුදුරජාන් වහන්සේ දීර්ඝ විවරණයක් ඉදිරිපත් කරන්න කලින් ඒ තමන් ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙන දෙයි සාරාංශය මාතෘකා පාඨයක් හැටියට ඉදිරිපත් කරනවා. ඒකට තමයි උද්දේශය කියලා කියන්නේ. ඒකට උද්දේශය පසුව විභංග වශයෙන් විභාග කරලා දක්වනවා. ඒක බුදුරජාණන් වහන්සේගේ දේශනා ශෛලියේ ලක්ෂණයක්. දැන් මේ සූත්‍රෙත් ඒ විදිහට බුදුරජාණන් වහන්සේ මහණෙනි මේ භද්දේක රත්තයාගේ උද්දේශයත් විභංගියත් නුඹලාට ප්‍රකාශ කරනවා කියලා. පළමුවෙන් මේ උද්දේශය හැටියට ඉදිරිපත් කළ ගාථා හතරයි මේ අපි මාතෘකා කළේ. දැන් මේ ගාථා හතරේ සාමාන්‍ය අර්ථය තේරුම් ගන්න බලමු. අතීතං නාන්වා ගමෙය්‍ය, අතීතයට ආපසු නොයන්නේය. නප්පටි කංඛේ අනාගතං, අනාගතය නොපතන්නේය. යදතීතං පහීනං තං, යමක් අතීතද එය ගෙවි ගොස්ය. අප්පත්තං ච අනාගතං, අනාගතය තාම ආවේ නැත, නොපැමිණියේය. පච්චුප්පන්නං ච යෝ ධම්මං තත්ථ තත්ථ විපස්සති, යමෙක් වර්තමාන ඒ ඉදිරිපත් වෙන දේ එතන එතනම විදර්ශනාවෙන් දකීද, අසංහීරං අසංකුප්පං තං විද්වා මනු බ්‍රූහේ, ඒ වර්තමාන ධර්මයට නොවැදී එයින් නොකිපි, එයට නොවැලී එයින් නොකිපි. අන්නේ තත්වයයි නුවණැත්තා වැඩිය යුත්තේ. ඊළඟට අජ්ජේව කිච්ඡං ආතප්පං කෝ ජඤ්ඤා මරණං සුවේ, කළ යුතු කෘත්‍ය කිස අදම කිරීමට වීරිය දැරිය යුත්තේ. කෝ ජඤ්ඤා මරණං සුවේ, මරණය හෙට වේදයි කවුරු දනීද. අජ්ජේව කිච්ඡං ආතප්පං කෝ ජඤ්ඤා මරණං සුවේ, නහිනෝ සංගරං තේන මහසේනන මච්චුණා. ඒ මහා සේනාවක් ඇති මාරයා සමග අපට ගිවිසුමක් නැහැ නේද. එවං විහාරින් ආතාපින්, මෙන්න මේ විදිහේ හැඟීම් අවබෝධයක් ඇතිව මේ විදිහට ක්‍රියා කරන, මේ විදිහට වාසය කරන, ආතාපින් වීරිය වඩන, එවං විහාරින් ආතාපින් අහෝරත්තං අතන්දිතං දිවාරෑ නොමෙලිව වීරිය වඩන එබඳු ඒ භික්ෂුව තං වේ භද්දේක රත්තෝති සන්තෝ ආචික්ඛතේ මුනි. එබඳු භික්ෂුවට භද්දේක රත්තියයි ශාන්ත වූ මුනිවරයා ප්‍රකාශ කරයි. ඒ කියන්නේ තමන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව. ඉතින් ඔය සාමාන්‍ය අදහසයි කිව්වේ. මේක වඩා හිතට කාව දෙන හැටියට අපි සිංහල කගේට නඟලා තියෙනවා මේ විදිහට. ගිය කල ලුහු බැඳ නොයන්න මතු කල නොපතා සිටින්න, ගිය දේ ගිය සේම ගන්න මතුව නොපත්සේ දකින්න, එළඹුණ දේ දැන් එන එන විදසුන් නුවනට දමමින, නොඇලෙන නොකිපෙන වෙදසුන නැනැතිය වඩනේ මෙලෙසින, කළ යුතු කිස කරව අදම මරණය විය හැකි නොහෙටම, නැහැනුවැක් කළ හැකි ජිවිසුම මහසෙන් නැති මරු සහම, දිවරෑ නොමැලිව මෙලෙසින කෙලෙසුන් තවමින්ම වෙසෙන මහන හුද කලාවේ පරම ඇලුනැයි පවසයි මුනිතෙම. ඉතින් ඒ විදිහට අපි පරිවර්තනය කළේ වී, නමුත් මේ භද්දේකරත්ත කියන වචනය ඈත අතීතයේ ඉඳලම උගතුන්ට ගැටලුවක් හැටියට තිබුණා. අටුවාචාරීන් වහන්සේලා, බටහිර උගතුනුත් නොයිකුත් නොයිකුත් විදිහේ අර්ථ විවරණ දුන්නා. විශේෂයෙන්ම බද්ද ඒකරත්ත කියන එකේ ඒක කියන වචනේ මොකද්ද හැඟෙන්නේ කියන එක. ඉතින් මේට අවුරුදු 40කට ඉස්සර අපේ අතින් ලියවුණ යම්කිසි විවරණයක් ඔය කියආපු සූත්‍ර දේශනා පිළිබඳව. ඒකෙදි අපි ඉතිරිපත් කළා මේ බද්දේකරත්ත කියන වචනේට අර්ථ විවරණයක්. කොටිම කියතොත් ඒ අනුව තමයි අපි මෙතෙන්දී අර පරම හුදකලාව කියලා කිව්වේ. ඒක අපි තේරුවේ මෙහෙමයි, ඒක කියන වචනේ අපි ගත්තා, අපි හේතු සාධක ඇදිව පෙන්වලා දුන්නා. ඒක කියන වචනෙන් කියවෙන්නේ හුදකලා බව, විවේකය කියන එකයි. එතකොට බද්ද කියන්නේ, භද්‍ර කියන්නේ යහපත්, රත්ත කියන්නේ ඇලුණු. එතකොට යහපත් එහෙම නැත්නම් ඊතාමත්ම උතුම් විවේකයේ හුදකලා භවී ඇලුණු කියන එකයි අර්ථය හැටියට අපි ඉදිරිපත් කළේ. ඉතින් ඒ අර්ථ විවරණයට අපි සාධක කරගත්තේ සංයුත් සංගයේ දකින්න ලැබෙන එක්තරා කෙටි සූත්‍ර දේශනාවක්. ඒක මෙහෙම කියවෙනවා. බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවන ආරාම වැඩ වාසය කරන අවස්ථාවක සංඝ පිරිස අතර ඉඳලා තියෙන එක්තරා සංඝයා වහන්සේ නම, අනිත් සංඝයා වහන්සේලා ඒ භික්ෂුන් වහන්සේ හැඳින්වෙන්නේ තේර කියලා. තේර කියලා මොන හේතුකින්ද දන්නේ නැහැ. එතකොට ඒ තේර කියන තේර නම ඇති. ඒ සූත්‍රයේ නම තේර නාමක සූත්‍රය. ඒ තේර කියන භික්ෂුන් වහන්සේගේ විශේෂත්වය, උන්වහන්සේ ඒක විහාරී, ඒ කියන්නේ හුදකලා වාසයට ඒ අනුව හැසිරෙන කියන එක. හුදකලා වාසී යෙදෙන. ඒ වගේම හුදකලා වාසයේ ගුණ කියන කෙනෙක් ඒක විහාරී. උන්වහන්සේගේ චර්යාව පිළිබඳව ඒ සූත්‍රයේ සඳහන් වෙන වචන කීපය අපි මෙතෙන්දී මතු කරලා ගනිමු. මේ අර්ථ විවරණ රූපකාරණය නිසා උන්වහන්සේගේ දිනචරියාව හැටියට මෙන්න මෙහෙම සඳහන් වෙනවා. සෝ ඒකෝ ගාමං පින්ඩාය පවිසති, ඒකෝ පටික්කමති, ඒකෝ රහෝ නිසිදති, ඒකෝ චන්දමං අදිත්තාති. ඒකෝ කියන වචන කීප වරක් කියවුණා. චේතනේ අඳහත් කරන්නේ උන්වහන්සේගේ එදිනදා දිනචරියාව මොකද්ද? උන්වහන්සේ තනිවම ගමට පිඬු පිණිස ඇතුල් වෙනවා. තනිවම ගමෙන් නික්මෙනවා. තනිවම භාවනාවේ ඉඳ ගන්නවා. තනිවම සක්මනේ යෙදෙනවා. එතකොට අනිකුත් සංඝයා වහන්සේලා කොයි හැටියෙන් නමුත් මුන්වහන්සේගේ හැසිරීමේ මේ විශේෂත්වය බුදුරජාණන් වහන්සේට ගිහින් කිව්වා. සංඝයා වහන්සේලා කීපනම මේ මෙහෙම තේර කියන භික්ෂුන් වහන්සේ මේ විදිහට ඒක විහාරී භවයේ ගුණ කිය කියා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ කියලා ඇරියා ආනසාතුන් වහන්සේ කතා කරනවා කියලා උන්වහන්සේට මෙහාට එන්න කියන්න කියලා. අන්න ඒ භික්ෂුන් වහන්සේ ආවහම බුදුරජාණන් වහන්සේ ආන කොහොමද තේර ඔබ මේ ඒක විහාරී භව වාසය කරන්නේ, ඒක විහාරී භව ගුණ කියන්නේ? ඔන්න එතකොට අර කියාපු දිනචරියාව ප්‍රකාශ කරන උන්වහන්සේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මම අර තනිවම ගමට පිඬු සිඳින්ද ඇතුල් වෙනවා, තනියම ඉක්මනවා, තනියම භාවනාවෙන් ද ගන්නවා, තනියම සක්මන් කරනවා. ඒ විදිහටයි මගේ ඒක විහාරී විහෙරණ. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා, තෙර ওই විදිහේ ඒක විහාරී භවකුත් තියෙනවා. මම ඒක නැති කියන්නේ නැහැ. නමුත් යම් ආකාරයකින් මේ ඒක විහාරී භව, හුදකලා භව හැම අර්ථයෙන්ම හැම පරිසමාප්ත වෙනවනම් හැම නියමාකාරයෙන්ම සවිස්තර අර්ථවත් වෙන්නේ කොහොමද කියන එක මම මේ අවස්ථාවේ ඔබට කියනවා. මේක හොඳට අහගන්න කියලා ඔන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. අන්න ඒ වචන ටික තමයි අපි මේ අර මේකට සාධක හැටියට ගත්තේ. මේකට ඊටාම ළඟින් යන වචන කීපයක්. තෙර යම්කිසි භික්ෂුවක පිළිබඳව මේ කියන්නේ යම් අතීතං තං පහීන. ඒ භික්ෂුව අතීත දේ ප්‍රහීණ කරගෙන අතහැරලා ගිය දේ හැටියට සලකන. යම් අතීතං තං පහීන. යං අනාගතං තං පටිනිස්සට්ඨං අනාගත දේ අතහැරලා පටිනිස්සට්ඨං පච්චුප්පන්නේ සුච අත්ථභාව පටිලාදීසු ඡන්ද රාගෝ සුප්පටිවිනේති වර්තමාන ආත්ම භාවයෙන් එකම වර්තමාන විදිහපත් වෙන දේ පිළිබඳව ඡන්ද රාගය සංසිඳවලා අන්න ඒ විදිහටයි මහණ ඒ විදිහටයි පෙර මේ ඒක විහාරී බව සර්වාර්ථයෙන්ම සම්පූර්ණ වෙන්නේ පරිපූර්ණ වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඉතින් මේ දේශනාවෙන් අපිට පේනවා එකක් අර ඒක කියන වචනේ අදහස ඒක විහාරී බව හුදකලා බව. ඒක අපි පෙන්ලා දුන්න තවත් උද්දෘත පාඩ දක්වමින් ඒක කියන වචනය අතීතයේ යෙදලා තියෙන හුදකලා බව හඟවන විශේෂ පදයක් හැටියට. ඊළඟට අනිත් කාරණේ මෙන්න මේ ඒක විහාරී බව බුදුරජාණන් වහන්සේ පෙන්වන්න හැටියට ලෝක සම්මත පිරිසෙන් වෙන්ව ඉඳීම පමණක්ම නොවේ. ඉතින් ධර්මය ගැන මේ ධර්මය කියවපු මේ පින්නතුන් දන්නව ඇති මේ ධර්මයේ විවේක තුනක් දක්වනවා. විවේක කියන එක තුන් අර්ථයකින් දක්වනවා. කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියලා. කාය විවේක කියන එක තමයි කවුරුත් දන්නේ. මම මේ ඔක්කොම අතහැරලා දාලා කැලේට යනවා කියන. කැලේට ගිහිල්ලා තනිව ඉඳීමෙන් ඔක්කොම විසඳෙනවා කියලා හිතනවා. ඒකත් උපකාර වෙනවා තමයි භාවනා කරන්න. නමුත් ඒක පහළම මට්ටමේ. ඒක විහාරී බව. දෙවෙනි මට්ටම චිත්ත විවේකය. ඒ විවේකේ උපකාර කරගෙන යම් කෙනෙක් නීවරණ යටපත් කරලා සමාධියක් ලබා ගන්නවනේ. විවිච්ඡේව කාමේහි විමිච්ඡේව අකුසල ධම්මේහි කියලා කියන ආකාරයට ඒ ධ්‍යාන තත්ත්ව ලබා ගන්න නම් කාමයන් කියන අකුසල ධර්මයන් ගෙන්නේ නැහැ. ඒක චිත්ත විවේකයයි. අතීතයේ ධ්‍යානලාභී ඍෂිවරු එතෙන්ටයි ගියේ. ඔන්න උපදි විවේක තමයි මේ ධර්මයේ දක්වන ගැඹුරම විවේකය. උපදි විවේක කියන්නේ නිවන. ඊළඟට ඒ උපදි විවේක කියන වචනේ තේරුම් ගන්න මේ පින්නතුන්ට උපකාර වෙනවා. උපදි කියන වචනේ අර්ථය තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලා. මේ උපදි කියන වචනේ අර්ථ දෙකකින් ධර්මයේ සඳහන් වෙනවා. ලෞකික අර්ථයෙන් ගත්තොත් උපදි කියලා කියන්නේ රන් රිදී මුතු මැණික් ගේ දොර ඉඩ කඩම් අඹු දාරුවන් ආදී ඒ හැම දෙනා හැම තමන්ගේ වත්කම් හැටියට සැලකෙන තමන්ගේ මමත්වයේ රඳා පවතින දේවල් ලෞකික අර්ථයෙන් උපදි. යඹුරු අර්ථයෙන් ගත්තොත් උපදි කියලා කියන්නේ අපේ සාංසාරික වත්කම් සමූහය. මොකද්ද ඒ? දැන් මේ පින්නතුන් නිතර අහලා තියෙන පදයක් තමයි පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ අපි අල්ලගෙන එල්ලිලා ඉන්න ගොඩවල් පහ. ඒ වචන පහව නම් කවුරුත් අහලා ඇති. රූප ගොඩ, වේදනා ගොඩ, සංඥා ගොඩ, සංස්කාර ගොඩ, විඥාන ගොඩ. එතකොට අන්න ඒවා ඒ අල්ලගෙන එල්ලිගෙන ඉන්න අර්ථයෙන් ගත්තොත් උපාදාන. නමුත් Taman ඒවා තුල ඒවා මත දරා ඒවා මත පිහිටලා සිටිනව නම් වත්කම් වගේ Tamanට ඒවා Tamanගේ මමත්වය සඳහා පවතින දේ හැටියට සැලකෙන අවස්ථාවේදී ඒ උපාදානම උපදි හැටියට සැලකෙනවා. ඒකට අපි බලන දෘෂ්ටි කෝණය අනුව මේ ගොඩවල් පහම ඇතැම් අවස්ථාවක එළිලේ ඉන්න දේවල් හැටියට ගන්න හිතනවා නම් උපාදාන ගොඩවල් පහ. ඒවා මත දරා සිටින අර්ථයෙන් ගත්තොත් ඒවාම එකතු කරගෙන ගොඩ ගහගෙන තියෙන දේවල් හැටියට සැලකුවොත් ඔන්න උපදි. ඉතින් ඊළඟට ඒ එක්කම අපි කියමු මේ ගොඩ කියන වචනේත් බොහෝ දෙනාට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොකටද මේකට රූප ගොඩ, වේදනා ගොඩ කියලා කියන්නේ? කන්ද කියන වචනේ. ඉතින් කන්ද කියන වචනේ පංචස්කන්ධ කියනකොට කන්ද කියන වචනයක් තියෙනනේ. කන්ද කියන්නේ ගොඩ සමූහය. මොකද්ද මේ ගොඩ කියන එකත් බුදුරජාණන් වහන්සේ තෝරලා දීලා තියෙනවා. මේ ගොඩ 11 ආකාරයයි. එක වෙන තැන්වල දක්වනවා අතීත අනාගත පච්චුප්පන්න අජ්ජත් බහිද්ද ඕලාරිකං වා සුකුමං වා හීනං වා පණීතං වා යං දුරේ සම්තිකේවා කියලා 11 ආකාරයේ. ඊට මෙතන කියවුණු කාලත්‍රය ඉස්සෙල්ලම දැක්වෙන්නේ. අතීත රූප ගොඩ, අනාගත රූප ගොඩ, වර්තමාන රූප ගොඩ. ඊළඟට ඒක අජ්ජත් කියන්නේ ඇතුළත හෝ වේවා පිටත හෝ වේවා. නැතව දෙආකාරය. ඊළඟට ඕලාරික සුකුම, රළු හෝ සියුම්. ඊළඟට හීනං වා පණීතං වා පහත් හෝ උසස් යං දුරේ සම්තිකේවා දුරෝ හෝ නඟෝ. ඔන්න ඔය 11 ආකාරයකට මේ එක එක ස්කන්ධයක් බෙදිලා යනවා. ඉතින් මෙන්න මේවා තුල තමයි අපි මේවා තමයි අපි අල්ලගෙන ඉන්නේ වත්කම් හැටියට. ඉතින් අන්නේ කියපු තම උපදීයක් නැත හැරෙන අවස්ථාවයි නිවන කියලා කියන්නේ. ඒකයි නිවන හඳුන්වන වචනය. සබ්බූපදී පටිනිස්සද්ද සියලු උපදීන් අතහැරි අවස්ථාව. අන්නේ සියලු උපදීන් අතහැරි අවස්ථාව තමයි ඔය කියආපු ඒ කියන්නේ රහත් බව. ඒකයි ඉහළම විවේකය. තියේ බව දැන් අපි අර කියාපු ඒ තෙර කියන නමින් හැදුන භික්ෂුවට කළ අනුශාසනය බුදුරජාන් වහන්සේ ඉවර කරන්නේ ඇත්ත වශයෙන්ම එක්තරා ගාථාවකින් රහතන් වහන්සේ පිළිබිඹු කරන ගාථාවකින්.
සබ්බාභිගුං සබ්බවිදුං සුමේධං සබ්බේසු ධම්මේසු වනූපලිත්තං සබ්බං ජහං තණ්හක්ඛේ විමුත්තං තමහං නරං ඒක විහාරීති බ්‍රෝ.
ඔන්න අර ඒක විහාරී බව ඇත්ත වශයෙන්ම කියවෙන්නේ රහතන් වහන්සේ තුලේ කියන එක අර භික්ෂුවට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මෙන්න මේ ගාථාවෙන්. සබ්බාභිමු සියල්ලම ජයගත්, සබ්බ විදුන් සියල්ලම තේරුම්ගත් සුමේධං මේ ඥානවන්ත පුද්ගලයා, සබ්බේසු ධම්මේසු ආනෝපලිත්තං කිසිම දෙයක් කෙරෙහි නම් සීලුම දෙකෙහි නොවැඩුණු ස්වභාවය. සබ්බේසු ධම්මේසු අනුපලිත්තං සබ්බං ජහං හැම දෙයක්ම අතහැරලා තණ්හකේ විමුක්තං තෘෂ්ණාවකේ කිරීමෙන් විමුක්ත වූ තමහං නරං ඒ නරයාට ඒ මිනිසයාට ඒ රහතන් වහන්සේට මම ඒක විහාරී කියනවා කියලා බුදුරජාන් වහන්සේ අර තෙරුන්ට කළ අනුශාසන ඉවර කළා. ඉන් අපිට හිතෙනවා අන්න තේරුම් ගන්න පුළුවන් උපදී විවේකය තමයි ඉහළම විවේකය පරිසමාප්ත. ඒකට අපි ඒක වඩාත් හිතට කාවදින්න අපි ඒකට උත්තරීතර හුදකලාව කියලා කිව්වා. පරම විවේකය. අන්න එතකොට බද්දේ කරත්ත කියලා කියුවේ අය අර උත්තරීතර හුදකලාවේ ඇලුණු මහාන කියන එකයි. ওই ටික පෙන්වන්නයි අපි මේ සාධක සූත්‍රය ඉදිරිපත් කළේ. ඊළඟට අපි කියමු දැන් ඔය කිව්වේ ගාථා ටිකනේ. ගාථා ටික උද්දේශය හැටියට බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ සාරාංශය හැටියට. ඒකම බුදුරජාණන් වහන්සේ විභංගයත් සංඝයා වහන්සේලාට මේ විදිහට ඉදිරිපත් කරනවා. කෙසේද මහණෙනි? ගිය කල ලුහු බඳින්නේ. දැන් කිව්වනේ ගිය කල ලුහු නොබඳින්න කිව්වනේ. ඉස්සෙල්ලා කියන්නේ කොහොමද ගිහි කල ලුහු බඳා වෙන්නේ? ගිය කල ලුහු බඳිනවා වෙන්නේ කොහොමද? ඒ කියන්නේ අතීතය පස්සේ එළවනවා කියන්නේ කොහොමද කියන එක බුදුරජාණන් වහන්සේම ප්‍රශ්න කරලා තේරුම් කරලා දෙනවා. මෙහිලා අයම් කිසි භික්ෂුවක් මෙන්න මෙහෙම කල්පනා කරනවා. ඒවන් රූපෝ මම අතීතයේ මෙබඳු රූපයක් ඇතිව සිටියෙමි කියලා ඒ හිත මතු කරගෙන අතීතය පිළිබඳව හිතලා ඒ අතීත රූපය පිළිබඳව නන්දි නම් වූ සතුටු වීම. නන්දි කියලා කියන්නේ තණ්හාවටම වෙන නම. නන්දි නම් වූ සතුටු වීමක් ඇති කරගන්න. ඒ සතුටු වීම ඇති කර ගැනීම තුලිනුයි කෙනෙක් අතීතයට ගියා වෙන්නේ. ඒකට අතීතයේ සිහිවුණු පමණින් නෙවෙයි. අතීත රූපය පිළිබඳව ඒ පහුවෙච්ච රූපය පිළිබඳව ඇල්මක් තණ්හාවක් ඇති කරගත්තා. ඒ වගේම වේදනාව, සංඥා, සංස්කාර, විඥාන. එතකොට ඒ විදිහටයි ගිය කල ලුහු බඳින්නේ. ඊළඟට පෙන්නනවා කෙසේද මහණෙනි ගිය කල ලුහු නොබඳින්නේ. එතෙන්දි දක්වන්නේ යම් කෙනෙක් අර කියාපු අතීත රූප වේදනා ආදී පිළිබඳව නන්දි කියන සතුටු වීමක් ඇති කරගත්තේ නැත්නම් අන්න එයින් මිදුණා. ගිය කල ලුහු බැඳීමෙන් මිදුණා. අනාගතය ගැනත් ඒ විදිහටයි කියන්නේ. අනාගතේ මම මෙබඳු රූපයක් ඇත්තෙන් වෙම්වා කියලා තමන්ට පහළ නුණු ඒ අනාගතයේ ලබන්න බලාපොරොත්තු වෙන රූපය පිළිබඳව යම් කෙනෙක් නන්දි නම් වූ තණ්හාව ඇති කරගත්තනම් අන්න මතු කල පැතීමක් වෙනවා. ඒ විදිහටම හිතා ගන්න අනිත් ස්කන්ධ පිළිබඳව. ඊළඟට කියනවා වර්තමාන පච්චුප්පන්න කියන වර්තමාන. කෙසේද මහණෙනි කෙනෙක් වර්තමාන ධර්මයන්ට ඇදී යන්නේ? එතන 아무තු වචනයක් කියනවා අර ගාථාවෙත් කියවිච්ච අසංහීරං. අසංහීරං වර්තමාන දේට ඇදිලා යන්නේ කොහොමද? ඉතින් බුදුරජාණන් වහන්සේ දක්වන්නේ මේ පිනතුන් සමහරු දන්නවත් ඇති ඔය ආශ්‍රිතවත් ප්‍රත්‍යඥය කියලා කියන සාමාන්‍ය ප්‍රත්‍යඥ පුද්ගලයාගේ චින්තන රටාව සක්කාය දිට්ඨිය අනුව සකස් වෙච්ච එකක්. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මේ එක එක ස්කන්ධයක් පිළිබඳව හතර ආකාරයකින් ආත්ම වශයෙන් පරිකල්පනය කිරීම. මේ මගේ රූපය කියලා ඒක දක්වන්නේ හතර ආකාරයකින් රූපය ආත්මය හැටියට සලකනවා. එහෙම නැත්නම් ආත්මයේ රූපයක් ඇති දෙයක් හැටියට සලකනවා. එහෙම නැත්නම් ආත්මය තුළ රූපය තියෙනවා කියලා හිතනවා. එහෙම නැත්නම් රූපය තුළ ආත්මය තියෙනවා කියලා හිතනවා. ওই විදිහට ආත්ම සංකල්පයක් තුලින් අර රූපයට ඇදී එමයි වර්තමාන යට ඇදීම කියලා කියන්නේ පච්චුප්පන්න ධර්මයන් පිළිබඳව ඇදීම. ඒ විදිහටම සලකා ගන්න වේදනා ආදී පිළිබඳව එහෙම ඒ අශ්‍රතවත් ප්‍රත්‍යඥය කියලා කියන ධර්මය නොදන්න සාමාන්‍ය ප්‍රත්‍යඥයගේ චින්තන රටාව තමයි අර වර්තමානයට ඇදීම කියන්නේ. ඒ ඇදීම නිසාම තමයි සංකුප්ප කියලා කියන්නේ ගැටීමක්. ඇදීම ගැටීම දෙකම එකටනේ යන්නේ. ඊළඟට දක්වනවා කෙසේද ඒවට ඇදී නොයන්නේ. ඉතින්ද කියන්නේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකය ධර්මය අසා තිබෙන ආර්ය ශ්‍රාවකයගේ ඒ සක්කාය දිට්ඨියෙන් මිදෙන ආකාරයට සිතන කෙනා කොහොමද හිතන්නේ මේ රූපය අර මගේ කියලා අල්ලගන්නේ නැහැ. රූපය දැන් කියාපු හතර ආකාරයට රූපය මගේ ආත්මය රූපය සහිතයි, රූපය තුලම ආත්මය තියෙනවා, ආත්මය තුල ඒ විදිහට හිතන්නේ නැහැ. ඒ වෙනුවට එතෙන්ට එකතු කර ගන්නවා නයන්නක්. න රූපය විදිහට හිතන්නේ නැහැ, රූපය ආත්මය කියලා හිතන්නේ නැහැ. අන්න එච්චරයි. ඒ කියන්නේ ආර්ය ශ්‍රාවකයා හික්මෙනවා බුදුරජාණන් වහන්සේ කියපු ආකාරයට අනාත්ම දර්ශනය අනුව වර්තමාන මොහොතේ දිහා බලන. ඉතින් මේ විදිහටයි බුදුරජාණන් වහන්සේ ඒ අපි කෙටියෙන් ගත්තොත් ඔය කියපු පංච උපාදානස්කන්ධය ආශ්‍රයෙන් බුදුරජාණන් වහන්සේ දක්වනවා අතීතයේට දුවන්නේ කොහොමද, නුදුවන්නේ කොහොමද,
අනාගතේ පතන්නේ කොහොමද,
නොපතන්නේ
කොහොමද,
වර්තමාන ධර්මයන්ට අහු වෙන්නේ නැතුව ඒ තැන විදර්ශනා කරන්නේ කොහොමද? ඔන්න එතකොට තව හුඟක් කියන නිසා අපි ඒ බද්දේකරත්ත සූත්‍රය ගැන ඒ ටික කිව්වා. දැන් අපි කිව්වනේ මේ බද්දේකරත්ත සූත්‍රයේ තියෙන ගාථාම තව සූත්‍ර තුනක තියෙනවා කියලා. ඔන්න ඊළඟට අපි ඉස්සරහට ගන්නේ ඊළඟම තියෙන ආනන්ද බද්දේකරත්ත සූත්‍රය. ඒකත් බොහෝ දුරට සමානයි. අය මේ වෙනස තියෙන ටිකම අපි කියමු. ඒ ආනන්ද බද්දේකරත්ත සූත්‍රයේ නිදානේ හැටියට දැක්වෙන්නේ මෙහෙම. ඒත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාම වැඩ වාසය කරන අවස්ථාවක් ආනන්ද ස්වාමීන් වහන්සේ උපස්ථාන ශාලාවේ භික්ෂූන් වහන්සේලාට ධර්ම කතාව පවත්වන ධර්ම කතාවකින් උත්සාහවත් කරනවා. ඒ උත්සාහවත් කරන අවස්ථාවේදී බද්දේකරත්තයත් එහි විභංගයත් ප්‍රකාශ කළා. සංඝයා වහන්සේලාට ආනන්ද හාමුදුරුවෝ බණ කිව්වා. ඒ ප්‍රකාශ කළ ඉවරණාට පස්සේ බුදුරජාණන් වහන්සේ හවස් වරුවේ හන්දෑවේ භාවනාවෙන් නැගිටලා උපස්ථාන ශාලාවට ඇවිල්ලා අහනව සංඝයා වහන්සේලාගෙන් කවුද මහණෙනි අර උපස්ථාන ශාලාවේ සංඝයා වහන්සේලා ධර්ම කතාවකින් උත්සාහවත් කළේ බද්දේකරත්තයාගේ දේශයත් විභංගයත් ප්‍රකාශ කළේ? සංඝයා වහන්සේලා කියන මේ ආනන්ද හාමුදුරුවෝ වහන්සේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ ආන ආනන්ද හාමුදුරන්ගෙන් ආනන්ද කොහොමද ඔබ මේ සංඝයා වහන්සේලාට මේක විස්තර කරේ? ආනන්ද හාමුදුරුව නැවතත් අර ඒ ප්‍රකාශ කළ කාරණා බුදුරජාණන් වහන්සේ ඉදිරියේම ඒ ඔය කලින් කියාපු විග්‍රහයම දක්වනවා. බුදුරජාණන් වහන්සේ සාදු සාදු කියලා ඒක අනුමෝදන්. ඔන්න ආනන්ද බද්දේකරත්ත සූත්‍රය. ඔන්න ඊළඟට අපි එනෝ මහා කච්චාන බද්දේකරත්ත සූත්‍රය. එතෙන්දී ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ රජගහ නුවර තපෝදාරාමී වැඩ වාසය කරන අවස්ථාව. එතකොට ඒ තපෝදාරාම වැඩ වාසය කරන අවස්ථාවක සමිද්ධි කියන ස්වාමීන් වහන්සේ උදෑසන නැගිටලා ඔය තපෝද කියලා කියන්නේ පින්වතුන ඉන්දියාවේ තියෙන උණු වතුර වලින් බුදුරජාණන් වහන්සේ බොහෝ විට වැඩ හිටි තපෝදාරාම ළඟ තියෙන උණු පැන්ති උණු වතුර තියෙන ජලාශය. ඒ තපෝදයට ගිහිල්ලා මේ සමිද්ධි ස්වාමීන් වහන්සේ ඔය අලුයම කාලයේම තන් පහසු වෙලා අඳනේ විතරක් ඇතිව හැඟ වේලෙනකන් හිටගෙන හිටියා. ඒ අවස්ථාවේ තපෝදේ ආලෝකවත් කරලා එක්තරා දේවතාවෙක් මේ සමිද්ධි හාමුදුරු ළඟට ඇවිල්ලා අහනවා, මහණ ඔබ දන්නවද මේ ඔබ දරාගෙන සිටිනවද මේ බද්දකරත්තයාගේ උද්දේශයත් විභංගය? මේ සමිද්ධි හාමුදුරු කියනවා, නැහැ ඇවැත්නි මම දන්නේ නැහැ. ඔබ දන්නවද? දේවතාව කියනවා, මාත් දන්නේ නැහැ. ඊළඟට දේවතාව ඊළඟට අහනවා, මේ බද්දේකරත්තේ ගාථා ටිකවත් ඔබ හන්සේ දන්නේ නැහැ? මම දන්නේ. ඔබ දන්නවද? මම දන්නේ නැහැ කියලා දේවතාවගේ. ඉතින් ඔබ හැබැයි ඊළඟට දේවතාව කියන ඒ වුණාට මහණ ඔය බද්දේකරත්තේ උද්දේශය විභංගයයි භික්ෂු ජීවිතය ඉතාමත්ම අවශ්‍යයි බොහොම වටිනවා ඒක ඉගෙන ගන්න කිව්වා. එහෙම කිව්ව නිසා සමිද්ධි ස්වාමීන් වහන්සේ එළි වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා, මෙන්න මේම මං උදේ පැන්පාසු වෙලා ඉන්නකොට දේවතාවෙක් ඇවිල්ලා මෙහෙම කිව්වයි. කරුණාකරලා මට ස්වාමීනි බද්දේකරත්තේ උද්දේශයත් විභංගයත් කියා දෙන්න කියලා. හොඳයි මහණ අවුන්කම් දෙන්න කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ ඊළඟට අර සමිද්ධි ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිසට අර ගාථා හතර දේශනා කළා. දේශනා කරලා මොකද්ද කළේ? ආසනේ නැගිටලා විහාරයට වැඩම කළා. මොකද බුදුරජාණන් වහන්සේ කරන එක්තරා ගුරුවරයෙකුගේ දක්ෂ ක්‍රියාවක්. ඒකලේ අර ගෝලෙයින් ලවා මේකේ විවරණයක් කරන්න පුරුදු කරා. බුදුරජාණන් වහන්සේ වියයට වැඩියාම අර සමිද්ධි ස්වාමීන් වහන්සේ ඇතුළු සංඝ පිරිස කල්පනා කරනවා, දැන් මේ භාග්‍යතුන් වහන්සේ මේ කෙටියෙන් කියලා දේශනා කළා, මේ පිටත් වෙලා ගියා, අපි දන්නේ නැහැ මේකේ අර්ථය. අපි කොහොමද මේකේ අර්ථ විවරණය දැනගන්නේ? උද්දේශයත් විභංගියත් තියෙද්දි මේ උද්දේශය විතරක් කරලා බුදුරජාණන් වහන්සේ වියයට වැඩියා. ඉතින් ඔහොම කතා කරන අතරේ මේ සංඝයාදල කියනවා, දැන් මේ මහා කච්චාන ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ බොහොම ප්‍රශංසා කරපු කෙනෙක් නේ. උන්වහන්සේ මේ යන බොහොම පඬිතයි, මේ කෙටි ඒවා දේශනා කරන්න පුළුවන් කියලා. අපි යම් කච්චාන හාමුදුරුවන්ට කියලා ඔන්න මේ පිරිස කියලා කච්චාන ස්වාමීන් වහන්සේට ආරාධනා කළා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ කෙටියෙන් දේශනා කළ එකේ අර්ථය අපිට කියලා දෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ඔබඳු තැන් වල තියෙන ආකාරයට කච්චාන ස්වාමීන් වහන්සේ කියනවා, ඕක ඒ වෙලාවෙමනේ අහන්න තිබුණේ ආශිර්වාදලට මේ. ඕක හරියට අර සල්ගහේ අරටුව තියෙද්දි කොළාතු වල හේඩාවේ අරටුව සොයන්න වගේ මං ළඟට එහෙම කියලා බොහොම නිහතමානී විදිහට කිව්වහම ආයිතර සංඝයාන්තිල ඇවිටිලි කළා නෑ නෑ ඒකට උන කන්නේ කරදරයක් නැත්නම් අපිට කරුණා කරලා කියලා දෙන්නේ. ඒ වෙලාව අපිට ඉක්ම ගියයි බුදුරජාණන් වහන්සේගෙන් අහන වෙලාව. ඔන්න ඒක එහෙනම් මේක අහුන්කන් දෙන්න මම ඒක විවරණය කරන්න මං කියන දේ හරිද කියලා පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් කියලා අහගන්න කියලා. කියලා ඔන්න කච්චාන ස්වාමීන් වහන්සේ දෙන්නේ විවරණේ. මොකද්ද? අර කියාපු කාරණේම මහා කච්චාන ස්වාමීන් වහන්සේ ආයතන හය ආශ්‍රය කරගෙන ඉදිරිපත් කරන එක වැදගත් වෙනවා. මේ විදිහටයි කියන්නේ. අන්න අවැත්නි මෙන්න මම මේක මේ විදිහටයි තේරුම් අරගෙන තියෙන්නේ. අර අතීතයට දුවනවා කියන එක තෝරන්නේ අතීතේ මගේ ඇස මේ විදිහට තිබුණා රූප මේ විදිහට තිබුණා කියලා ඒව පිළිබඳව චන්දරාගයක් ඇති කරගන්නා විඥානයේ. ඒ චන්දරාග නම් වූ ආසාවත් වීමත් නිසා නන්දි නම් වූ සතුටු වීමක් ඇති වෙනවා. ඒ කියන්නේ තණ්හාවටම වෙනවා. එහෙම ඇති කර ගැනීම තුලින් අන්න එතකොට භික්ෂුව අතීතයට දුවනවා වෙනවා. අර රූපාදී වෙනුවට මෙතන කියන්නේ ඇසත් රූපයත් අනිත්‍යව සලකා ගන්න මේ පින්නතුන්. සලායතනය කියලා කියනකොට ආයතන හය මොනවද? ඇස කන නාසය දිවකය මන ඒවට අදාළ රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන ඒවත් එක්ක. ඒකට ඒ හය පිළිබඳවම මනසත් ඇතුළුව. අර අතීතයේ තිවිච්චේව ගැන හිතලා අර විදිහට චන්දරාගයක් ඇල්මක් ඇති කරගත්තොත් උන් අතීතයට දිව්වා වෙනවා. එහෙම ඇති කර නොගත්තු කෙනා අතීතයට දුවන්නේ නැහැ. අතීතයේ සිහුණු පමණින් නෙවෙයි එතන වැරද්ද තියෙන්නේ. ඒ විදිහටම අනාගතය ගැන ප්‍රකාශ කළා උන්වහන්සේ. අනාගතය පිළිබඳව ප්‍රණිධියක් ඇති කරගන්නවා. ප්‍රාර්ථනාවක් ඇති කරගන්නවා. මම මෙවැනි අසක් ඇත්තෙක් වෙම්මා, මෙබඳු රූප දකින්නෙක් වෙම්මා ඔය ආදි වශයෙන්. ඒකට අනාගතය. වර්තමානය පිළිබඳව ප්‍රකාශ කරන්නේ මේ වර්තමානය ඒත් කියන්නේ සලායතන ආසනෙ. මේ වර්තමාන අසත් ඒ රූපයක් පිළිබඳව ඒත් අර විදිහට චන්දරාගය ඇති කරගෙන තණ්හාව ඇති කර ගැනීම. එතකොට ඒ සලායතන ආශ්‍රයෙන් අහගත්‍යාන ස්වාමීන් වහන්සේ මේ කියාපු කාරණේ පැහැදිලි කරන්නේ. සංඝයා වහන්සේ ලෝක අහන් ඉඳලා ගිහිල්ලා බුදුරජාන් වහන්සේට ප්‍රකාශ කළා. අනේ මෙහෙම මහා කච්චාන ස්වාමීන් වහන්සේ අපිට මෙහෙම කියලා දුන්නේ. බුදුරජාන් වහන්සේ කිව්වා සාදු සාදු මගෙන් ඇහුවත් ඔය ටික කියන්න තියෙන්නේ. බොහොම හොඳයි කියලා ඒකත් අනුමත කරවදාලා. ඉන් අපිට පේනවා මේ කියාපු බද්දේක රත්යා පිළිබඳ කතාව පංච උපාදානස්කන්ධය ආශ්‍රයෙන් වගේම අපිට තේරුම් ගන්න පුළුවන් සලායතන ආශ්‍රයෙන්. අපි කිව්වා වගේ අර විදර්ශනාවට උපකාර වෙන කාරණයක් නිසා පංච උපාදානස්කන්ධය ආශ්‍රය කරගෙන විදර්ශනා කෙනෙකුට වඩන්නත් පුළුවන්. ඒත් නිවනට යන සලායතන බොහෝ දිනාට ඒකත් හුඟක් හිතට උපකාර වෙනවා. මේ ආයතන හය ආශ්‍රයෙන් විදර්ශනා වඩන්න පුළුවන්. ඒකටත් මේක උපකාර වෙනවා. මේ කියාපු කාරණේ. ඉතින් ඔන්න එතකොට ඔතන ඕක තමයි ඔය මහා අඥාන බද්දේක රත් සූත්‍රයේ තියෙන්නේ. ඔන්න ඊළඟට අපි යමු ලෝමසකංගිය බද්දේක රත් සූත්‍රයට. ඒක ටිකක් අමුතු. ඒකෙදි භාග්‍යතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවරම තමයි වැඩ වාසය කරන්නේ. නමුත් සිද්ධිය සිද්ධ වෙන්නේ ශාක්‍යයන්ගේ ඒ කපිල වස්තුපුර නිග්‍රෝධාරාම. මේ නිග්‍රෝධාරාමේ ඉන්නවා ලෝමසකංගිය කියලා ස්වාමීන් වහන්සේ නමක්. ඒ අවස්ථාවේ දක්වන්නේ එහෙමයි. ලෝමසකංගිය නමින් වූ ස්වාමීන් භික්ෂුන් වහන්සේ නමක්. ඒ නිග්‍රෝධාරාමේ ඉන්න අවස්ථාවේ ඒ රැ සෑහෙන වෙලාවක් ගෙවුනට පස්සේ ඔය බොහෝ විට දේවතාවුන් එන වෙලාවක් තියෙනුනේ. චන්දන නම් වූ දේවතාවෙක් ඇවිල්ලා අර විදිහටම මේ ලෝමසකංගිය හාමුදුරන්ගෙන් අහන ඉදිරියේ පෙනී හිටලා මහණ ඔබ බද්දේ කරත්තේයි ඒ ಉದ್ದೇಶයයි මගේ දන්නවද? ඒක දරාගෙනද? නැහැ ඇතනි. ඔබ දන්නවද? මමත් දන්නේ නැහැ. එතකොට අහනවා ඊළඟට ඒ දේවතාව මහණෝ මහණ ඔබ දන්නවද බද්දේ කරත්තේ ගාථා? මම දන්නේ නැහැ. ඔබ දන්නවද? අන්න එතෙන් දිනේ චන්දන දේව පුත්‍රයා කියනවා මම දන්නවා කියලා. ඔන්න ඒක එතන තියෙන කාරණේ ඊටාම විශේෂයි. මේ චන්දන දේව පුත්‍රයා කියනවා එක් අවස්ථාවක භාග්‍යතුන් වහන්සේ තවතිසා දෙව්ලෝ පරසතුරුක මුල පඬුකම්බල ශෛලාසනයේ ඉඳගෙන තවතිංස දෙවියන්ට මේ බද්දේක රත්ය ඒ විභංගයත් දේශනා කරා කියලා මට මතක හැටියට ඒ ගාථා ටික. එතකොට විභංගය මතක නැහැ චන්දන දේවපුත්‍රයාට. ගාථා ටික කිව්වා. එතකොට ඒ ගාථා ටික අහලා හැබැයි ඒ ගාථා ටික කියලා නැත්තුවේ නෑ. ඒ දේවතාව කියනවා ලෝණසගංගිය හාමුදුරන්ට මහණ ඔබ මේ බද්දේක රත්ත සූත්‍රයේ විභංගයක් ඉගෙන ගන්න. ඒක බොහොම භික්ෂු ජීවිතයට ඉතාම අවශ්‍ය දෙයක්. එහෙම කියලා අතුරුදහන් වුණා. ඉතින් ලෝමසකංගිය හාමුදුරුවෝ මොකද කළේ? පස්සෙන් දන සේනාසනය සකස් කරලා තියලා පාත්‍ර සිවුරු අරගෙන නිග්‍රෝධාරාමයෙන් පිටත් වෙලා අනුපිළිවෙලින් සැවැත් නුවර බලා වැඩම කරා. මොකටද මේක මේ උද්දේශ විභංගය අහන්නේ? මේක විභංගය. එහෙම වැඩම කරලා අන්න යම් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා නම් ජයතවනාරාමේදී මේ විලෝමසගංගිය ස්වාමීන් වහන්සේ අර Taman ළඟට ආපු දේවතාවු පිළිබඳ ප්‍රවෘත්ති ඔක්කොම කිව්වා කියලා ඊළඟට එතකොට බුදුරජාණන් වහන්සේ අන්න එතන තමුත්තක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඇහුවා මේ ඔබ දන්නවද මේ දේවතාව කවුද කියලා? නැති කිව්වා. ඒ තමයි චන්දන දේවපුත්‍රයා. චන්දන දේවපුත්‍රයා මම මේ දිවි ලෝකයේ මේක දේශනා කරනකොට ටිකක් පන්තිය ගැන හිතා අහුන්කන් දුන්නා. එහෙම කියලා ඔන්න මහණේනම් මම කියලා දෙන්නා කියලා කලින්ම අපි කිව්ව බද්දේක රත්න සූත්‍රයේ තියෙන ඒ විවරණයත් එතෙන්දී ඉදිරිපත් කළා. ඔන්න දැන් එතකොට මැදුම් සංගියේ ඒ කියන සූත්‍ර හතරේ තියෙන ඒ බද්දේක රත්න සූත්‍රය පිළිබඳ කාරණා ටික අපි සායන්න මේ පින්වතුන්ට කියලා දුන්නා. දැන් තියෙන්නේ දැනටමත් ඒවයි වැඩිගත්වම තේරෙන්නේ නැති යමක් කියනවා නම් ඉතිරි කාලය තුල අන්න අර විදර්ශනාවට උපකාර වෙන්නේ කොහොමද කියන එක. දැන් අපි ආරම්භ කළේ කොහොමද? සාමාන්‍යයෙන් ලෝකයා සිටින්නේ මල අතීතයකත් ජීවත් වෙන්නේ මල අතීතයකත් නූපන් අනාගතයකත්. නමුත් සංසාර විමුක්තිය තියෙන්නේ මේ මොහොත තුල. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ මතු කළ දුන්නේ කොහොමද? සාමාන්‍ය ලෝකයාට වර්තමාන මොහොත වැටහෙන්නේ නැත්තේ මේක හේතුව මොකද්ද? ඒ අර කියාපු සක්කාය දිට්ඨිය නිසා, ආත්ම දෘෂ්ටිය නිසා. වර්තමාන මොහොත මමත්වයෙන් ගත්ත තැනැත්තාට ඒක විදර්ශනාවට නගන්න බෑ. නමුත් විදර්ශකයා ඒ දිහා බලන්නේ ආත්මයක් හරියට නෙවෙයි සංස්කාර නැතෙන් දීවැද ගත්තින්. අපි දන්නවනේ සංස්කාර වශයෙන් විමර්ශනය කරනවට. සංස්කාර කියලා කියන්නේ අනිච්චාවත සංඛාරා උප්පාදවය ධම්මිනෝ කිව්ව අර කියාපු මැරෙන වෙලාව විතරක් අල්ලලා නෙවෙයි. සංස්කාරයන්ගේ ධර්මතා මොකද්ද? ඇති වෙනව නැති වෙනව, ඇති වෙනව නැති වෙනව, ඇති වෙනව නැති වෙනව නම් ඒක තමන්ගේ වාසේ පවත්වා ගන්න බැරි නම් ඒ යථා තත්ත්වය එහෙමනම් එතකොට ඔන්න එතන විවරයක් ඇති වෙනව වර්තමානයේ. එතකොට වර්තමානයේ ඒකයි කිව්වේ තත්ත්ව සත්ත්ව විපස්සති. වර්තමානයේ ඒ තැන්වලම දකින්න ඕනේ. අර ගාථාවේ කිව්වේ පච්චුප්පන්නංච යෝධම්මං තත්තත්ත විපස්සති. වර්තමාන ධර්මයන් ඒ තැන ඉතාම සියුම් මන්දමින් ඒ දැකීම අර විදර්ශකයාට ඈතට යන්න යන්න මේ වර්තමාන මොහොතේ කියන එක තේරෙනවා. ඒ මානසික යෝනිසෝ මානසිකාර නම් වූ නුවණින් මෙනෙහි කිරීම තුළින් පෙනෙනවා මේ මොහොතක් පාසා සිද්ධ වෙන්නේ අතීතයේ සිද්ධ වුණෙත් අනාගතයේ සිද්ධ වෙන්න තියෙන්නේ වර්තමානයේ සිද්ධ වෙන්නේත් අර කියාපු සංස්කාර ඇති වෙනව නැති වෙනවා. ඉතින් එතන තමයි උද්‍යප්පේ ඥාන කියලා කියන්නේ ඇතිවීම නැතිවීම. ඉතින් විදර්ශනාව පටන් ගන්න ඉතින් ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති. ඉතින් ඒක තමයි ඒ අසංහිරං කිව්වේ ආත්ම වශයෙන් ඒක අල්ලගන්නෙත් නැහැ. අල්ලගත්තොත් එතනම ගැටුමක් තියෙනවා. ඒකත් නැහැ. ඒ වෙනුවට එතන විදර්ශනා වශයෙන් කියන්නේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් සංස්කාර. අපි ඕකෙදී ඔය තවත් පැහැදිලි කරන්න අපි බොහෝ අවස්ථාවල කියාපු උපමා අපේ අපි නෙමෙයි බුදුරජාණන් වහන්සේ නම් ඒක ඊටත් වඩා අවස්ථාවල මතක් කරලා තියෙනවා. දැන් සංස්කාරවලට දීපු උපමාව මේ පින්තුන් කොතිකුත් අහලා තියෙනවනේ. කෙසෙල් ගහ අපි මේ කෙහෙල් ගහ උඩක් උපකාර කරගත්තා. අරටුවක් නැති වුණාටම අපිට ධර්මයේ තේරුම් ගන්න උපකාර වෙන්නේ කෙහෙල් ගහ. ඉතින් අපි ඒක ගණන් ගන්නේ නැහැ කෙහෙල් මලේ කියලාත් කියනවා. නමුත් කෙහෙල් ගහ විතරේ වටිනා දෙයක් නැහැ. මොකද අන්න අර සංස්කාරවල තත්ත්වය. ඉතින් බුද්ධ වචෙන්ම මේ පින්වතුන් අහලා ඇති බුදුරජාණන් වහන්සේ මේ කෙහෙල් ගහ උපමාව ඉදිරිපත් කළා තියෙන සංස්කාර යන කියනකොට ඔන්න කවදාවත් කෙහෙල් ගහක් නොදකපු මිනිහෙක් කැලේට ගිහිල්ලා මේ කෙහෙල් ගහ දකින්න පළමුවෙනි වරට හිතනවා මේක හොඳට අර අරිටු ඇතිලියක් වගේ පේන නිසා උඩයි යටයි කපලා මේක කර ගහගෙන යනවා. ගෙදර ගිහිල්ලා අල්මාරියක් හරි පුටුවක් හරි හදන්න ඉතාලි. ඒකෝඩ අන්නේ කෙහෙල් ගහ කර ගහගෙන යන්නේ එක අපි පෙන්නුවේ අර ඒකට අපි වචනයක් කියදුවා පරාමර්ශණය අල්ලා ගැනීම. ඒ වචනේ අපි යදුවේ අර දැන් සාමාන්‍ය ධර්මයේ තියෙන අනිත් පැත්ත. සම්මර්ෂණය කියලා කියන්නේ යෝනිසෝ නුවණින් මෙනෙහි කිරීම. මෙනෙහි කිරීම කියන එක වචනයට පාලි වචන තියෙන සම්මසන කියලා. සම්මර්ෂණය කියන එක අපිට අර පරාමර්ෂණ කියන එකත් එක්ක විරුද්ධ වචනයක් හැටියට දැක්කොත් පරාමර්ෂණය බදා ගැනීම නම් සම්මර්ෂණය කියන්නේ අතගා බැලීම වගේ දෙයක්. දැන් අර කෙහෙල් කන්ද ගැන කිව්වේ අර මිනිස්සේ අරක කර ගහගෙන ගියානේ බලන්නේවත් නැතුව. නමුත් විදර්ශකයා කරන්නේ මොකද්ද? උඩයි යටයි කපලා අර කෙහෙල් කඳ අතගාගෙන යනවා. අර පතුරු ඇරලා එක පතුරක් ඉවෙනකොට මෙන්න තව පතුරක්. ඒකයට තව පතුරක්, ඒකයට තව පතුරක්. අන්න ඔය විදිහට තමයි සංස්කාර සම්මර්ෂණෙදි වැටෙන්නේ. මානසිකාරයේ සූම් වෙන්න වෙන්න අර කියාපු කෙහෙල් ගහේ අන්තිමට අපි මේ බඩේ කියලා ගන්න එකෙත් ඒකෙත් තියෙන පතුරු. එතනත් නෑ හරයක්. අන්න ඒ වගේ සංස්කාර සම්මර්ෂණෙදි මොකද අර කියාපු දෘෂ්ටි ඇතහැරියා. ඒක විදර්ශනයේ විදර්ශනාවේ දෙන තව වචන දෙකක් මේ පිනුතුට අපි බොහෝ අවස්ථාවල කියලා තියෙනවා. ඔය භාවනා ග්‍රන්ථවල තියෙන ඝන සංඥාවයි රාශි සංඥා. ඝන සංඥාව තියෙන්නේ අන්න අර බදාගත්තු තැනැත්තාට. ඝන වශයෙන් සලකනවා. මේක ඒක ඝන වස්තුවක්. එයාට ඊට විදර්ශනාවක් නෑ එයිත්. ඔන්න විදර්ශකයා. ඒක විදර්ශනාව ඈතට යන්නේ යන්න මේක රාශියක් හැටියට වැටෙනවා. රාශියක් හැටියට වැටෙනවා. වැටෙන්නේ මොකද? මේක එකක් හැටියට වැටෙන්නේ හේතුනේ තණ්හා ලාටුව නිසායි. තණ්හා ලාටුවේ තුලින් ඇලවිලා තියෙනවා අවිද්‍යා අන්ධකාරය තුල. ඒක වැහිලා තියෙනවා. ඒක නිසා ලෝකයා මේ වර්තමානීය ආත්මය කියලා මමයි මාගේ කියලා ගන්නවා. ඒ විදිහටම අතීත අනාගත පිළිබඳව. ඉතින් ඇත්ත වශයෙන් අතීත අනිත්‍ය බව තේරුම් ගැනීම අපිට පහසුයි. ඒක දැන් ගිය නිසා ටිකක් හරි පහසුයි. අනාගතයක් තාම ආවේ නැති එක නිසා ඔය අනාගත හිණ දැකලා ටික වෙලාවකින් අවදිලා ඒකක් නෑ නේද කියලා ඒකත් තේරුම් ගන්න දෙකයි. නමුත් වර්තමානයේ තමයි අමාරු. ඇත්ත වශයෙන් උග්‍ර විදර්ශනාව එන්නේ වර්තමාන මොහොතේ. ඒ විදර්ශකයා අතීත සංස්කාරවල අනිත්‍යතාව මෙනෙහි කරලා ඒ ඇති කරගත්තු ජවය තුලින් බුද්ධ වචනේ පමණකින් සත්‍යකව තේරුම් ගත්තා නම් ඒ ඥාය අනුවම අතීතේ යම් අනාගත එනවනම් ඒවත් අනාගත සංස්කාරය වෙනවා ඒවත් අනිත්‍ය කියලා සාමාන්‍ය සලක ගන්නවා. නමුත් විදර්ශකයා ඒ තැනම පංච උපාදානස්කන්ධය ගැන හෝ ඒවා ආයතන හය ගැන හෝ ඒවා හරි දැන් ඇසත් රූපයක් ගැන කිව්වනේ ඒ විදර්ශනකයා අර බුදුරජාණන් වහන්සේගේ දීපු ත්‍රිලක්ෂණය කියන ඉංගිය උපකාරකෙල ත්‍රිලක්ෂණය කියලා කියන්නේ වෙනසක් දන්නවනේ අනිත්‍ය දුක්ඛන ලෝකයා අනිත්‍ය හැටියට සලකන එක අනිත්‍ය හැටියට බුදුරජාණන් වහන්සේ කියන්නේ ලෝකයා සැප හැටියට සලකන එක දුක හැටියට පෙන්වනවා ලෝකයා ආත්ම හැටියට ගන්න එක අනාත්ම හැටියට දැක්වුවා. ඉතින් ඒ ටිකට ඒ දින්ද කරන උපකාර වෙන වචනේ අපි මතු කරලා දීලා තියෙන බොහෝ අවස්ථාවල නිකුත් උපමා ආශ්‍රේ බුදුරජාණන් වහන්සේ ඕකට එකතු කරන්නේ ණයන්නක් විතරයි. ණයන්නක් විතරයි. මේ ණයන්නේ උඹලක වැඩ කරන්නේ. ඉතින් ඒක අපි නිකුත් උපමා වලින් පෙන්නවා. දැන් ඔන්න සාමාන්‍ය ලෝකයාගේ අර ආත්ම දෘෂ්ටිය ගත්තු ලෝකයාගේ ඒ සංකල්පණය, එයාගේ සංකල්පනේ චින්තන රටාව ධර්මයේ දැක්වෙන්නේ මේ විදිහට. යම් කිසි දෙයක් ඉදිරිපත් වුනහම ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්ත. ඒ කියන්නේ තණ්හා මාන දික්ටි වශයෙන් ප්‍රකල්පණය කිරීම. මේ මගේ, මේ මම වෙමි, මේ අනගේ ආත්මය. දැන් අපි හිතමු ඔන්න කවුරු හරි ඔය බොහොම අපි මේ පින්නවල තීරණ උපමා වලින් කියතු. දැන් ඔන්න කවුරු හරි වෙන කාටවත් නැති වටිනාම වාහනයක් ගත්තයි කියමු. වටිනා වාහනයක් ගත්තා. ණය වෙලා හරි ගත්තා. ගත්තට පස්සේ ඒක ඉතින් වෙන කාගේවත් නෙවෙයි නේ මගේ කාර් එකත් මගේ පෙට්‍රෝලුත් මගේ ඩ්‍රයිවර්ුත් මගේ ඒක මගේ ඊළඟට ඒ කාර් එක ගත්ත විතරක් නෙවෙයි ඒක ලෝකෙට පෙන්වන්නත් එපා ඒක ඉදිරියේ පින්තූරයක් එහෙම අරගෙන ෆොටෝ එකක් එහෙම අරගෙන මේ කාර් එක අයිතිකාරය තමයි මම දැන් බොහෝ දෙනා ගියේ ඔය තත්ත්වයේ මනින්නේ වාහනේන්නේ ලොකු කාර් එකේ යනවා නම් ඒ ලොකු කෙනෙක් ආයහන දෙයක් අන්න එතකොට ඒසෝ හමස්මි ඒතන් මම ඒසෝ හමස් ඊට පස්සේ මෙයාගේ චින්තනය කොයි තරම්ද කියතොත් ඒක දෘෂ්ටියක් වෙලා කාර්යකම අන්තිමට ඒක ආත්මේ ඒක ආත්මයක් වෙනවා නේ ආත්මය කියලා මොකක් හෝ ඒවා ආත්මය වගේ ඒක නොසෙල් වෙන දෘෂ්ටියක් වෙනවා දෘෂ්ටි tattයටපත් වුණත් ඇත්තේ තමයි ඒ අත්තා කියලා කියන්නේ ඉතින් ඔන්න ඔය චින්තන රටා වෙනුවට බුදුරජාණන් වහන්සේ ඕකෙන් එක පාට දැන් බුදුරජාණන් වහන්සේ දන්නවා සාමාන්‍ය ලෝකයාට ওই tattye ටික පාට එන්න බෑ විදර්ශකයා කියන්නේ තාම හික්මෙන තැනැත්තා එතකොට එයාට ඒකට උපකාර වෙන වචනයක් හැටියට බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළේ එක අකුරක් නෑන්න විතරයි. දැන් ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තා කියන එකට බුදුරජාණන් වහන්සේ කිව්වේ ඒ වෙනුවට මෙහෙම හිතන්න. න ඒතං මම න ඒසෝ හමස්මි න මේසෝ අත්තා. මතක තියන්නත් එක්ක අපි මේ හයියෙන් කිව්වේ. ඉතින් ඒකට අපි වෙන අවස්ථාවක අපි දීපු උපමාවකුත් කියමු. දැන් ඒකට උපමා කිව්වේ මේ උපමාව යමක් තේරුම් ගන්න උපකාර වෙන්න. දැන් ඔය වඩු උන් ඇහෙලා දැන් නම් ඒව පාවිච්චි කරන්නේ ඒව දැන් ඒවා ජල් පැනලා. ඔය යතු කෙටි කියලා එකක් තියෙනවා නේද? ඔය යතු කෙටෙන් ඔය දැන් ලීයේ ගොරෝසු තැන් ඉදිමිච්ච තැන් එහෙම ඒව කපන්න ගන්න යතු කෙටි ඒකට තට්ටු කරලා අර දානවනේ කලයක්. ඒ ඕන ගානට තලේ හරිගස්සගෙන තමයි ඊට පස්සේ ඒ යතු ඥාන කරන්නේ. ඉතින් අපි ඕක ආරේක අපි යම් ඒ පිළිබඳව දේශනා කරගෙදී අපි එක අවස්ථාවක කිව්වා මේ යෝගාවචරය යෝගාවචර වඩුවා මේ අර තණ්හා මාන දිට්ඨි වලින් ඉලිප්පෙච්ච මේ සංස්කාර ගොඩ යතු ගාන්නේ කොහොමද? ඒකට අහුන්කම් දෙන්න කියලා තමයි කිව්වේ අර කිව්ව විදිහට නෑ ඒතන් මම අර අර යතු කැටෙන් එතකොට අර තලේ වගේ තමයි නෑන්නේ. ඒක ප්‍රායෝගික අර්ථයක් සඳහා දීපු එකක් කියන එකවත් මේ දැන් මොගලුන්ට තේරෙන්නේ නැතුව ඒවත් දෘෂ්ටි කරගෙන නොයෙකුත් මත හදා ගන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තාම ප්‍රායෝගිකයි. මේ නෑන්නක් දැන් මේක දෘෂ්ටියක් කරගන්න නෙමෙයි. එදිනදා ජීවිතයේ තමන්ගේ අර චින්තන රටාව සකස් කරගන්න. ඒ පිළිබඳ සංචෝදනයක් ඇති කරගන්න. ලෝකයාගේ මතය අනුව සාමාන්‍ය ලෝකයා හිතන්නේ මේක මගේ තමයි. මේක මගේ. ටිකක් වුණ බුද්ධ වචනේ මතක් කරගෙන මගේ කිව්වට මගේ නොවේ. ඒ අනිත්‍ය දෙයට නයන්න යන එකට උපකාර ගන්න. ඒකට නයන්න දාලා තියෙන්නේ ප්‍රායෝගික අර්ථය. ඒකට අපි කිව්වේ අර අර යතු කැටියේ තලේ වගේ. ඒ අර උස්වෙච්ච හරිය තමයි තණ්හාමාන දිට්ටි කියන්නේ. ඒවා කපලා දාන්නේ එකට. ඉතින් අන්න ඒ චින්තනය තුලයි ඊට පස්සේ යෝගී ආශ්‍රය හැසිරෙන්නේ. එහෙම තණ්හාව තුනී වෙන්න ඒ තණ්හාලාටුව ඉවත් වෙන්න අන්න අර කෙහෙල් ගහේ පතුරු වගේ ක්‍රමක්‍රමයෙන් නහුවෙනවා. සංස්කාර එකක් යට එකක් කප්තුල එකක් වගේ තට්ටු මතුවෙනවා. ඒ මතුවෙන්නේ කොහොමද? ඒකට උපකාර වෙන්නේ ඒ වගේනත් අපි කලින් කියලා තියෙන ඔක්කොම කියන්න බෑ මේ අවස්ථාවේ. ඒ තැනැත්තා ඊට පස්සේ ඒවා දිහා බලන්නේ තමන්ට එන අරමුණු දිහා බලන්නේ නාම රූප හැටියට. නාම රූප කියන සංකල්පයන් මේ එන අරමුණු හැම එකක්ම නාම රූප පමණයි. නාමට රූපයක් ඊළඟට අනිත් පැත්තත් මේක සාම නාම මාත්‍රයක්. නාම මාත්‍ර රූපයක්. ඒ විදිහට මේ වේදනා සංඥා චේතනා කියන ඒ නාම ධර්ම ආශ්‍රය කරගෙන මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන අපි අඳුන ගන්න බැරි මහා භූතයෝ අපි අඳුන ගන්නවා. ඒ තද ගති, බුරුල් ගති, උණුසුම් ගති ආශයෙන් මේක පොළොවයි මේක වතුරයි ආදී වශයෙන්. ඕක එතකොට තමයි නාම රූපය කියලා ඒ බලන කෙනා දැනගන්නෝ. මේ මුලාවක මුලයි මේ අපි මතු කරගන්නේ. ලෝකයා ඉන්නේ මේ නාම රූපය තුල. ඒක දන්නේ නැහැ. මේක නාමට රූපයක්. නාම මාත්‍රයක්. ඒ බව සාමාන්‍ය ලෝකයා දන්නේ. ඒ කන්න විදර්ශනකයා තේරුම් ගන්නවා. ඒකට නාම රූප අවබෝධය තුලිනුයි සංස්කාර පිළිබඳ ඒ වැටහිමෙන් එන්න ගැඹුරු වෙන්නේ. ඒ එනේන අරමුණක් නාම රූප හැටියට වැටෙනවා. ඒ එනේන අරමුණ විදර්ශකයා හඳුන ගන්නවා. මේ අරමුණ මගේ හිතට මගේ මානසිකාරයට විමුණේ ඒකට අදාළ වේදනාවක් නිසා. වේදනාව තුලින් මතුණු සංඥාවක් නිසා. සංඥාව නිසා ඇතිවුණු චේතනාවක් නිසා. චේතනාව නිසා චේතනාව නිසාම යොමුණු මානසිකාරයට යොමු වෙන තැනක් තියෙනවා පස් ස්පර්ශය. එතකොට ඒකයි බුදුරජාණන් වහන්සේ කිව්වේ වේදනා සංඥා චේතනා පස් මානසිකාර. අපි එක අවස්ථාවකදී සමහරු පස්ස ඉස්සරහට දානවා කියලා. ඇත්ත වශයෙන් පස්සට එන්නේ වේදනාව මුල් වෙන්නේ. වේදනාව තුලින් කෙනෙක් අවදි වෙන්නේ. වේදනාව තුලින් ආත්ම සංඥාව පවා අවදි වෙන්නේ. වේදනාව තුලින් සංඥාවක් ගන්නවා. සංඥාව තුලින් චේතනාවක් එනවා. ඒ චේතනාව ආශ්‍රයෙන් තමයි අපි ක්‍රියාකාරී වෙනකොට අන්න අර ඒ ස්පර්ශ වෙන ස්ථානයට මානසිකාරය යොමු වෙනවා. ඔන්න ඔය ධර්ම පහ පමණයි මෙතන තියෙන්නේ නාම වශයෙන් බැලුවොත්. රූපය කියන්නේ තර නিত্য සදාකාලික දේවල් නොවේ. අන්න අර මහා භූත ධර්මයන් අපිම අපේ ඉන්ද්‍රියන්ට ඉන්ද්‍රිය ගෝචර වෙන ආකාරය. ඉන්ද්‍රිය ගෝචර වෙන ආකාරයට අපි මේ ගත්තු නාම මාත්‍ර රූපයක් පමණයි. මේ අන්නේ අවබෝධය තුළින් තමයි මෙන්න මේ විඥාන මායාව යම් කෙනෙක් තේරුම් ගන්න. එතකොට අර බුදුරජාණන් වහන්සේ ඒකට අපිට මතු කරලා දීලා තියෙනවා ඉංගියක්. ඉතින් මේ කියාපු බද්දේකරත සූත්‍රයේ ඒ තරම් වැදගත් වෙන්නේ. එයාට කියාපු උද්දේශ ගාථා ඒ තරම් වැදගත් වෙන්නේ. ටිකක් අපි හිතන්න පුළුවන් මේක මේ මිනිස්සු මේ සංඝයා වහන්සේලාට විතරක් දේශනා කර එකක් කියලා. මේක මේ මානුෂ්‍ය ලෝකෙට විතරක් කියලා. ටිකක් හිතලා බලන්න අර කාරණේ ඇත්ත නම් අර චන්දන දේවපුත්‍රයා කිව්වනේ මේ බුදුරජාණන් වහන්සේ තවුතිසා දෙව්ලව දෙවියන්ට පාණ්ඩු කම්බල ශෛලාසනේ ඉඳගෙන මේ බද්දකරත සූත්‍රය දේශනා කළා. ඒව අර කියාපු ගාථා කියන්නේ නැති. මේ අපිට දැන් අපි කිව්වා. කලයුතු කිස කරවාද මම මරණීය විය හැකි නොහෙටම නැහැනව කළ හැකි ජීවසුම මහසෙන් නැති මනුසා. ටිකක් හිතන්න මේ දේතාවතින්ස දෙව්ලව දෙවියන්ට කිව්වේ ඒගොල්ලන්ගේ දවස අහලා තියෙනනේ. ඊවර දේශනෙකද අපි කිව්වනේ මේ මනුෂ්‍ය ලෝකයේ ඈ අවුරුදු 100ක් එක දවසක් රැයක් කියලා. ඊනට අවුරුදු 1000ක ආයුෂ. ඒකට ඒ බඳුයේ තවුසේසා දේවලවත් බුදුරජාණන් වහන්සේ යන්න කිව්වා. ඒ අර කියාපු අර සංවේගයේ උපදවන විද. කළ යුතු කිස කරවාද මරණීය විය හැකිනොයිටම නැහැනම කළ හැකි ජීවසෝ මහසෙන් නැති මරුසහන්. ඉතින් ඒක 110000 ගුණයකින් මනුෂ්‍ය ලෝකෙටයි ගැලපේ. ඒකයි අර දේවතාවා ඒ දේවතාවන්ගේ සැප වැඩිවලට සැප නිසා ඒ මොන හේතුවකින් හරි ඒවා අමතක වුණා. නමුත් සංඝයා වහන්සේලා භික්ෂුන් වහන්සේලාට මේ ලෝකයේ ඇතන්න මතක් කරලා දුන්නා. ඉතින් මේක මේ පින්නතුන්ටත් හොඳ අවස්ථාවක්. බාහිර උපද්‍රව ගැන කොතිකුත් අහන්න ලැබෙනවා. ඒ වගේම අපේ අභ්‍යන්තර ශාරීරිය තුල ඒවා අපි කොයි වෙලාවෙම අතු වෙනවද දන්නේ නැහැ. ඇතුළතිනුත් පිටතිනුත් ඔන්නෝ කියාපු මායя වැඩ කරනවා අපි දන්නේ නැහැ. වෙලාව ආවහම පරක්කු වැඩි හෙට ප්‍රමාද වැඩි කියන අවබෝධයනවා. ඒ ටික මතක් කරන්නයි අපි මේ ඇත්ත වශයෙන් ওই බද්දේ කරත් සූත්‍රය එළියට ගත්තේ. මේ පින්නතුන තම තමන්ගේ මට්ටමින් උත්සාහවත් වෙන්න ඕන. දැන් මේක අපි දන්නවා ඒක රහසක් නෙවෙයි. මේක සංඝයා අතීතයේ සංඝයා වහන්සේලාට දේශනා කළ දේවල් නම් ඒ වටිනා ගිහි පින්නතුන් ඒ පුදුම විදියේ මාර්ගඵල ලබාගත් වටිනා චිත්ත ගෘහපති ආදීන් සංඝයා වහන්සේලා සමග ධර්ම සාකච්ඡා කරන්න පුළුවන් තරමට මාර්ගඵල වලින් ඒ පැත්තෙන් ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ඇති කරගෙන හිටියා. ඒ වගේම අනේ පිඬු සිටානන් අර මරණ මන්ත්‍රකේදී පවා විශේෂ ඉල්ලීමක් කළා අනේ ගිහියන්ටත් මෙන්න මේ විදියේ මේ වටිනා විදර්ශනාත්මක දේශනා ඉදිරියට කරන්න කියලා. ඒක නිසා තමයි අපි මේ පින්වතුන්ටත් කිව්වේ. දැන් රහසක් නෙවෙයි අපි ගැන කියනවා නෝවේ. නමුත් ගිහි පින්වතුන් බොහෝම ගණනාවක් අපි ළඟටත් එන්නේ. බොහෝ දෙනාට දැන් රත් වෙච්ච වෙලා ඉතින් කොයි ආකාරයකින් හරි සිවුරක් දාගන්න බැරි වුණත් ගිහිගේ ඉඳගෙන හරි මෙන්න මේ ටික කළොත් විමුක්තිය එතනයි. මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සංදිප්තිකයි අකාලිකයි ඒපාසිකයි යෝපනායිකයි ඒක කවුරු අපි කොතිකුත් කියලා තියෙනවනේ. ඒකර මේ මොහොත තුලයි විමුක්තිය තියෙන්නේ. අතීතයේ කියාගෙන යන්නත් බෑ. අතීතයේ මේක තියුණයි ඒක නෙවෙයි අනාගතයේත් නෙවෙයි. වර්තමාන මොහොත හරියාකාර තේරුම් ගන්න ඕනේ. ඒකයි නිත නියම විදර්ශනාව. දැන් ඔය විදර්ශනාව ගැන කියනකොට තව ඩිංගක් කිව්වොත් දැන් අපි පටන් ගැනීමද කිව්වනේ. මේ සංස්කාරවල ඇතිවීම නැතිවීම තමයි විදර්ශකයාට මුලදී පේන්නේ. ඒක මානසිකාර්ය සිවුම් වෙන්න ඒ ඇතිවීම නැතිවීම වඩ වඩා ශීඝ්‍රයෙන් පේන්න පටන් ගන්නවා. සාමාන්‍ය ලෝකයා හිතන විදියට නෙමෙයි. ඒ තැනැත්තට ප්‍රත්‍යක්ෂ වශයෙන් ඉතාම වේගයෙන් අන්තිමට භංග ඥාන තත්වයට එනකොට ඒ ඇති වෙන එකට වඩා වේගයෙන් නැති වෙනවා පේනවා. භංගය පේනවා. මොකද එහෙම පේන්නේ භංග ඥාන කියන අවස්ථාවේදී ඒ සිතට විදර්ශකයාගේ සිතට එන අරමුණ නැති වෙනවා වගේම අරමුණගත්තු හිතක් නැති වෙනවා පේනවා. අරමුණ නැති වෙනවා වගේම අරමුණගත්තු හිතක් නැති වෙනවා. එතකොට තමයි විශාල සංවේගයක් එන්නේ. ටිකකට හිතන්න අපි උපමාවකට දුන්නොත් මාක් දුන්නොත් ඔය මහා ගිරි ශිඛරයක් එක පැත්තකින් මහා ප්‍රපාතය දෙපැත්තෙම ප්‍රපාත දෙකක් මැදින් යන්තම් යන්න අඩිපාරක් තියෙනවා. ඒ අඩිපාරේ යන්න යන අයට උපකාර වෙන වැටකුත් තියෙනවා. ඉතින් විදර්ශකයා මේ වැට අල්ලගෙන ටික දුරක් යනකොට අල්ලන වැටක් දිරලා. වැටක් දිරලා නම් කොයි විදියට සංවේගයක් දෙන්නේ? මේ පැත්තේ වැටුණත් විනාශය. ඒ පැත්තේ වැටුණත් විනාශය. අන්න ඒ වගේ ලොකු බයක් ඇති වෙනවා. ඒකටයි භංග ඥානය ළඟට බය කියලා තියෙන්නේ. ඒ සංස්කාර බිඳෙන වේගය දැකලා මෙතන අල්ලගන්න දෙයක් නෑ. අල්ලගන්න තැනක් නෑ. ඔක්කොම බිඳෙන සංස්කාර. අන්න එතන ඉඳලා තමයි නාට විදර්ශනාව ඒකයි භංග ඥානයේ උග්‍ර විදර්ශනාව. නාට භය ඒ භය තුලින්ම ආදීනම පේනවා. මේක මේ පැවැත්ම කියන්නේ අල්ල ගැනීමක් නං. අල්ලගන්න දෙයක් නැත්නම් මොන පැවැත්මක්? අල්ලගන්න දේ එතන එතන බිඳෙනව නම් මොන පැවැත්මක්? අන්න එතකොට ඒක තමයි ආදීනම ඥානය. ඊළාට ඒක තුලින්ම ඇති වෙන ස්වභාවය ගැන කලකිරීමක්. මෙතනත් එහෙමයි, දිවි ලෝකෙත් එහෙමයි, බ්‍රහ්ම ලෝකෙත් එහෙමයි බුද්ධ වචන යන. කොතනත් මෙන්න මේ සංස්කාර කොට අතීතයේ තිබුණෙත් අනාගතයේ තියෙනවා නම් ඒත් මේකමයි. දැන් මේ පේන වර්තමාන ටිකම තමයි කෙහෙල් ගඳ, කෙහෙල් ගහ පතුරු ගහ ගන්නවා වෙනකොට අපි තවත් අවස්ථාවක උපමාවක් දුන්නා. ඥානවන්ත පුද්ගලයෙකුට පතුරු ගහ ගන්න ඉන්න ඕනෙත් නෑ. කෙහෙල් ගහ මැදින් කැපුවාම අභ්‍යන්තර ව්‍යුහය තේරුම් ගන්න පුළුවන්. පතුරු මේකේ හරයක් නැති බව. අන්න විදර්ශකයයි ටික තේරුම් ගන්නවා. වර්තමාන සංස්කාර තුලින් තේරුම් ගන්නවා මේක ආයි පට්ට ගන්න දෙයක් නැහැ. මේක අර හරයක් නැති බව මේ අවස්ථාවේ තේරෙනවා. ඒක නිසාම ආදීනව තේරුම් ගත්තා ඊළඟට තියෙන්නේ කලකිරීම. කලකිරීම කියන වචනය තරම් එපා වෙන වචනයක් මිනිස්සුන්ට නෑ දැන් කාලේ භවතුෂ්ණාවේ කියයි. නමුත් ශාසනයේ තියෙන වටිනාම වචනය තමයි කලකිරීම. නිබ්බිදා. මොකද ඒක තුලින් තමයි නිවනට දොර ඇරෙන්නේ. ඒක සමහර අවස්ථාවල අපි කිය උපමා කළා නෙල්ලි ගෙඩියට. නෙල්ලි ගෙඩියක් දුන්නාම ඩිංගක් හපලා මේක තිත්තයි කියලා කෙනෙක් වීසි කරනවා. නමුත් හොඳට හපලා ඇලවතුර ටිකක් බිව්වහම ඒකේ 아무තු අමෘත රසයක් තියෙනවා. ඒ වගේ තමයි අන්න නිබ්බිදාව තුලින් තමයි නිවනට දොර ඇරෙන්නේ. ඒ නිබ්බිදා ඥාණය පහළ වුණ අවස්ථාවේ තව තවත් උත්සාහවත් වෙලා අර ත්‍රිලක්ෂණය වැඩුවත් ඒ යෝගාවචරයා ඒ නිදිරයට යනකොට අන්න යම් අවස්ථාවක් එනවා. අර ඉස්සෙල්ලා තිබුණු බය වෙනුවට දැන් පේනවා මේක ඉස්සෙල්ල බය ඇති වුණේ මම නැති වෙනා කියලානේ. මම නැති වෙනා කියලානේ. සංස්කාර පිළිබඳ අවබෝධ පිරිසිදු වෙනකොට තේරෙනවා මෙතන නැති වෙන්න මමෙක් නැහැ. නැති වෙන්න මමෙක් නැහැ. ඊළඟට මොකද්ද? සංස්කාර ඔහේ යනවා එනවා. ඒකට තමයි සංඛාර උපේක්ඛා ඥාන කියන්නේ. ඒක හරීම නිවනට ඊටාම ළඟ තැන තුරක් තත්ත්වයක් එක. ඒ අවස්ථාවේදී සංස්කාර ඔහේ යනවා පේනවා. ඒක ඇතුළට එන්නේ නෑ. අපි අර උපමාවකට කිව්වොන සාමාන්‍ය උපමාවක් මේ හැම එකක්ම දැඩිව ගන්න එපා. අපි දෙන උපමා අපි හිතමු දැන් ඔන්න කෙනෙක් දුම්රියක යන අතරේ දුම්රිය ශීඝ්‍රගාමි දුම්රියක් යම් කිසි දුම්රිය ස්ථානයක නතර කළා. ඒ අවස්ථාවේදී ඔය අලසකමට වටපිට බලන ලස්සන මාල් තියෙනවා, මිනිස්සු යනවා, ලස්සන මිනිස්සු අරගලම යන ඔය ටික බල බල ඔන්න දුම්රිය ඇදෙන්න පටන් ගන්නවා. ඇදෙන්න පටන් ගන්නවා. ඇදෙන්න පටන් ගෙන ටික දුරක් යනකොට අපිට ඕනුණත් බලන්න බෑ. බෝල් ගස් යනවා, මිනිස්සු යනවා, ඒ යනවා මොකට. ඒ ආය ඇතුළට ගන්නත් බෑ හිතුවා. අන්නේ වගේ ඒ අවස්ථාවේ වෙනවා සංස්කාරය තියෙනවා නැතිනවා ඒව බදින්නේ නේ. ඒ අවස්ථාවට දීලා උපමාව බුදුරජාණන් අත් වශයෙන් බුදුරජාණන් ඒ අවස්ථාවේ දීපු උපමාව බොහෝ දුරට රහත් සිතට දීපු උපමාවක් වගේ. නෙළුම්පතේ තිය බින්දුව දිය බින්දුවක් වැටෙනොත් නෙළුම්පතේ ඒක කිලිටි වෙන්නේ නැහැ, ඒක පෙරලෙල යනවා. ඒ වගේ අර ඒ හිතට ඒ විදර්ශකයාගේ ඒ හිතට ඒ අවස්ථාවේ සංස්කාර වලින් බාධාවක් වැටෙනවා. ඒක වැටෙනවා අනිත් පැත්තට පෙරලෙල යනවා. ඒ අවස්ථාව නිවනට තාම කිට්ටු වගේ පුදුම අන්දමේ උපේක්ෂාවක්. ඒකයි සංඛාර උපේක්ෂාව කියන්නේ. නමුත් ඊටත් එහා ගිහිල්ලා තමයි ත්‍රිලක්ෂණය වඩල යම් අවස්ථාවක් අර කිව්ව ආශ්‍රය ආනුෂය ඒ සිඳෙන තත්වයටම ඒ ත්‍රිලක්ෂණය වඩලා එයින් එක ලක්ෂණයක් යම් එක එක්කෙනාගේ ආකාරයට අනිත්‍ය හෝ දුක්ඛ හෝ ආත්මානුවර චරිතානුකූල එක්තරා ලක්ෂණයක් ප්‍රමාණයට වැඩිමෙන් තමයි යම් කිසි අවස්ථාවක අන්න අර කියාපු උත්තරීතර හුදෙකලා කෙනෙක් ප්‍රත්‍යක්ෂ කරගන්නේ සම්පූර්ණ චිත්ත විමුක්තිය එතන. එතකොට මේ අපි මේ දිග කතාන්තරයක් හිටි කළ පැයක් ඇතුළත කිව්වේ මේ පිනතුන් ඊටත් වඩා සවිස්තර තේරුම් ගන්න බලන්න. ඉතින් මේ අද දවසේ අර කිව්වා වගේ මේ යුගය ගැන හිතලා බලනකොට ඉහි පින්නතුනුත් කවුරුත් බොහොම සංවේගවත් ඉන්නේ මේ කොයි වෙලාවේ ජීවිතය මැරෙන එක තව පහසුයි. මැරුණාට පස්සේ කොයි කොතන යයිද කියන බය කාටවත් තියෙන්නේ. කොතන යයිද කියලා. අන්නේ ඩිංගට තමයි එතකොට අපි හිත විමුක්ත නම් විමුක්තනම් ආයි උපතක් නැහැ, ආයි ප්‍රශ්නයක් නැහැ. අන්න ඒක නිසා මේ අපි මේ අද දේශනා කළ විශේෂම විදර්ශනාත්මක බණ මේ පින තුන අද බොහෝ දෙනා මේ සිල් සමාදන් වෙලා හිත තැන්පත් කරගෙන වටිනා ශීලයක් උඩින් අවස්ථා මේ දෙන්දාත් උපකාර කරගෙන තමන් කරන බණ භාවනා මුදුන් පම්වාගෙන මේ බුද්ධ ශාසනය තුළම සෝවාන්සක දාගාමී යන ආගාමී කියන අර්ථම ඒ ආදී මාර්ගඵල ප්‍රතිවිදෙන් උතුම් අමා මහ නිවන සාක්ෂාත් කර ගැනීමට මේ කුසල ශක්තිය උපය පුනිශ්ශේ වේවා කියලා ප්‍රාර්ථනා කරන අතර ඒ වගේම අභවේ අවීචේස රතණිතා දක්වා යම් තාක් සත්තු කෙනෙක් නබඳු බණක් ධර්මශ්‍රවණ ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණය කුසල අනුමෝදන් වීමට කැමති නම් ඒ අනුමෝදන් වීම තුළින් ප්‍රාර්ථනීය බෝධිගුණ උතුම් අමා මහ සෙනසෙත්වාගෙන් ප්‍රාර්ථනා කෙරෙනවා. තාවතා චම්හිහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා සබ්බේ දේවා අනුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශත්ථා ධිම්මාත්ථා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්ථා ධිම්මාත්ථා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේවානාගා දුක්ඛ පත්තානි දුක්ඛ භය පත්තානි නිරෝධ දුක්ඛ පත්තානි සෝකාහං තු සබ්බේ විපාණං දුක්ඛ පත්තානි දුක්ඛ භය පත්තානි නිරෝධ සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශු මාතේ භවත්වන්තරාජෝ සුඛේ දීඝායුකෝ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුත්ති භවන්ති භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුත්ති භවන්ති භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්ති අභිවාදන සීලිස නිච්ඡං වද්ධා පචයිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්න සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සබ්බ සම්පත්ති නේච් අතෝ නිබ්බාන සම්පත්ති නාතේසුච්ච.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන්, දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන්, ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.